Honorable Mahinda Amaravira, you have six minutes.
Karu Mulasana Ruda Mantri Tumani, other Mepavatina Vivade, Siduena Mohotamenavita, Paskudina Prahareta, Tevarshak, Gatabilati Benema, E. Piliba in Jivitakshira Patu Janatavata, Teva Gema, Vipatra Patu Janatavata, Peshoke Mulinma Pudakaranata Kamati. අදේ සිද්ධිය පිළිබඳව ගත්තොත් එවකට ආණ්ඩුවේ ඉඳපු අයත් අද ඒ පිළිබඳව චෝදනා එල්ල කරනවා. ඒ වගේම අනිත් පාර්ශවත් අද චෝදනා එල්ල කිරීම පමණක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එකිනෙකාට චෝදනා එල්ල කිරීමෙන් පමණක් මේ අසාධාරණයට පත් වුණු ජීවිතක්ෂයට පත් වුණු ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ පිළිබඳව විමර්ශනයක් කරලා ස්වාධීන විමර්ශනයක් කරලා මේ සඳහා වගකී වූතු ප්‍රධාන පෙළේ මේකේ මුල තරුවන් සොයාගෙන ඒ ඇයට දඩුවම් පැමිණවීම පිළිබඳව ඒ කතෝලික ජනතාවත් රටේ සමස්ත ජනතාවත් ඒ පිළිබඳව බලාපොරොත්තු සහිතව ඉන්නවා. ඒ වගේම අද වෙන විට ඒ ජනතාව වගේම අනිකුත් ජනතාවත් අද පාර්ට බැහැලා උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වගේම ජීවන වියදම් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. අද මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ආර්ථිකමය ප්‍රශ්නයක් තිබෙනවා, සමාජීය ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ගිය සතියේත් කතා කරා, අද මේ සතියේත් කතා කරනවා. නමුත් මම හිතන්නේ නෑ රටේ ජනතාව විශේෂයෙන්ම මේකේ පීඩාවට පත් වුණු ජනතාවට මේ කතාවලින් විසඳුමක් ලැබුණා කියලා. අද අපි කොච්චර කතා කරත් ප්‍රතිඵලයක් නෑ. මේ කතාවලට පමණයි සීමා වෙන්නේ. දවසේ පාර්ලිමේන්තුව තියෙනවා, කාලය ගත කරනවා, අපිත් එනවා, වියදමකුත් දරනවා. නමුත් මේකේ ප්‍රතිඵලයක් ජනතාවට නැත්නම් පීඩාවට පත් වුණු ජනතාවට ලැබෙන බවක් පේන්නේ නැහැ. අපි ගිය වතාවේ ඒ තිබුණු විවාදවලදීත් පෙන්වලා දුන්න යම් යම් කරුණු. නමුත් ඒවටවත් අද වෙනකම් විසඳුමක් ලැබුණේ නැහැ. අපේ රටේ මේ ප්‍රශ්නේ ඇතිවෙන්න හේතුව මම හිතන්නේ මේ එක කණ්ඩායමකට දෙකකට අපි ලඟු කරන්න පුළුවන් කමක් නැහැ. මම මේක අවුරුදු 74ක පාලනයට බාර දෙන්න සූදානමකුත් නැහැ. මම කියන්නේ 1977න් පස්සේ මේ අවුරුදු 45ක් ආණ්ඩු කරපු අපි සියලුම දෙනා මේකේ වගකීම් බාර ගන්න ඕන. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම දැන් ඉන්න පොදු ජන පෙරමුණ ඇතුළු මේ ආණ්ඩු කරපු පක්ෂ, ඒ වගේම පරිවස ආණ්ඩු කාලය තුළ අවුරුදු දෙකක් ආණ්ඩු ඉඳපු ජනතා විමුක්ති පෙරමුණත් යම් දායකත්වයක් ඒකේ දරලා තියෙනවා. මේ සියල්ලටම මේකේ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. එදා 74 පෙර තිබුණු යුගය තුල අපි ඒ මට්ටම ඉස්සරහට ගෙනිච්චනා 77 යුගය තව අවුරුදු 3ක් අඩුම ගාන ගෙනියන්න පුළුවන් කම තිබුණ නම් මේ රට අද ණය අරගෙන ණය ගෙවා ගන්න බැරි රටක් නෙමෙයි. අනිත් ජාත්‍යන්තරයට ණය දෙන්න පුළුවන් තරම් ශක්තිමත් රටක් බවට පත් වෙනවා. එදා යම් යම් අපහසුතා තිබුණ බව ඇත්ත. හැබැයි අද තරම් ඒත් අපහසුතා තිබුණේ නැහැ. නමුත් එදා වෙනකොට අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ අපි නිෂ්පාදනය කරගත්තා. අපේ කර්මාන්තරික ශක්තිමත් වුණා. අපිට අවශ්‍ය ඇඳුම් වලින් වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරගත්තා. පූගඩ තුල්හිරිය තිබුණු පේෂ කර්මාන්ත තුලින්. ඒ වගේම අපිට අවශ්‍ය අනෙකුත් කඩදාසි ඇමිලි පිටියෙන් අපි ගත්තා. රසායනික ද්‍රව්‍ය පරන්තන් වලින් අපිට අවශ්‍ය යකඩ ටික අපි ලංකාලෝහ අපේ වානේ කර්මාන්තශාලාවෙන් අපි ලබා ගත්තා. ඒවා අපිට ඇති වෙන්න තිබුණා. අපි කිඹුලව් දැල්ල ඉන්දියාවටත් යව්වා. දැන් වෙන රටවල් වලින් තමයි අපි මේ සියල්ල අරගෙන එන්නේ. අපිට අවශ්‍ය පිඟන් ටික අපේ නිෂ්පාදනය වෙන පටන් ගත්තා. අපේ ට්‍රැක්ටර් ටික අපි සැකසුම් කිරීම මෙහෙ තිබුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ වෙලාවේ පටන් ගත්තා විශාල වැඩපිළිවෙල.
ගරුමන්තුමා විනාඩි දෙකක් තියෙනවා තව.
ශාන් මන්තුමාගේ වෙලා මම ගන්න එතුමා සම්බන්ධ වෙලා නැහැ. නිසා එතුමාගේ වෙලාවත් මට තියෙන මම විනාඩි 6ක් විතර දිනනවා තමයි.
අයත් තියෙනවා.
ඔව්. එනිසා ගරු සභාපතිතුමනි අපිට අවශ්‍ය බොහෝ දේවල් අපි නිෂ්පාදනය කරගනිමින් ගියා. පෞද්ගලික අංශයේ නිෂ්පාදන වලට පැමිණියා. දාස මුදලාලි විශාල ව්‍යාපාර ප්‍රමාණයක් නිෂ්පාදන ව්‍යාපාරයේ ඉස්සරහට ආවා. පියට් කාර් එක හැදුවා උපාලි පියට් කෙලේ වෙලාවේ. අපි කාර් හදන්න පටන් ගත්තේ ජපනටත් ඉස්සෙල්ලා. හොඳට ඒක හදාගෙන ආවා. ඒක අද ඒ තත්ත්වෙන් ඉස්සරහට ගියා නම් ජපානේ නෙමෙයි අපේ රටේ තමයි කාර් අපනයනය කරන රටක් බවට පත් වෙන්නේ. ඩියුරෝ උණු වතුර බෝතලේ මදුරු දැල මේ සියල්ලම අපේ ව්‍යාපාරික පටන් ගත්ත දේවල්. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? 77න් පස්සේ මේ සියල්ලම අනිත් පැත්තට හැරෙව්වා. විවෘතාත්තිකය ගෙනල්. ඒකේ ඒ ආණ්ඩු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු එක් කරා. ඊට පස්සේ ආව අපේ ආණ්ඩු 94. ඒකටත් අපි මානසික මුහුණුවරක් දෙනවයි කිව්වා. එහෙම කියලා අපිත් ඒකටම ඒක බැලඳ ගත්තා. හැබැයි අන්තිමට මොකද්ද උනේ? ඒ ආණ්ඩුවයි මේ ආණ්ඩුයි දැන් තියෙන ආණ්ඩුයි ඔක්කොම එකතු වෙලා කරපු දේ ප්‍රතිඵලය තමයි අද භුක්ති විඳින්. අද ඒ නිසා තමයි පාරේ මිනිස්සු ඉන්නේ. අද මිනිසුන්ට කෑම ටික නැති වෙලා තියෙනවා. දැන් පහුගිය වෙලාව මේ 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 මෑත කාලේ ඇතිවෙච්ච අර්බුදයට ප්‍රධාන හේතුව තමයි පෝර ප්‍රශ්නේ. අපි කැබිනට් මණ්ඩලයේ හිටියා. මේ ගෙනාවු වෙලාව ඉඳලා මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියට කටයුතු කරපු නිසා මම කිව්වා මගේ අත්දැකීම එක්ක මේක අසාර්ථක වෙනවා. මේ කරගන්න බෑ එක සැරේට. නමුත් අපිට මොකද්ද කිව්වේ? ඒ වෙලාවේ කිව්වේ ඉඳපු ඇමතිවරයාත් කියන කවුරුත් කියන්න ගත්තා මේ පෝර කොම්පැනිවල ඒජන්ට්ලා ඉන්නවා කැබිනට් මණ්ඩලේ පාර්ලිමේන්තුව ඉන්න ඒ අය තමයි කතා කරන්නේ බිලියන් ගණන් වියදම් කරනවා කියලා. ඒක ගණන් ගත්තේ නැහැ. අපි ගෝ මේ කරන්න ගියාම ආහාර හිඟයක් ඇති වෙනවා. ගොවියා පාරට එනවා. අද මේ තියෙන උද්ඝෝෂණ පටන් ගත්තේ එතනින්. මිනිස්සු පාට බහින්න පටන් ගත්තේ එතනින්. ගොවියා කවදාවත් පාර හිටියේ නැහැ. ගොවියා කුඹරේ හිටියේ. ගොවියා හිටියේ වැඩමිමේ හිටියේ. ඒ මිනිස්සු පාරට ගෙනාවේ ගත්තු වැරදි තීන්දුව නිසා. ඒක තීන්දුව හොඳයි. ජනාධිපතිතුමා හොඳ අදහසකින් වෙන්න ඇති. ඒක මම කියන්නේ නැහැ මේ වගාව කරන්න හොඳ නැහැ කියලා. කාමනික වගා හොඳයි. මම ඒක කරපු කෙනෙක්. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක අධියර ගතව. ඒකට මහන්සි වෙන්න ඕන. ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒකට රාජ්‍යාන්තරනේ සූදානම් වෙලා තියෙන්න ඕන. ඒක දේශපාලන අධිකාරිය දැනුවත් වෙන්න ඕන. නිලධාරි දැනුවත් වෙන්න ඕන. ගොවි ජනතාව දැනුවත් වෙන්න ඕනේ. මොකවත් නැතුව මේ කරන්න ගිහිල්ලා තමයි අද මේ තත්ත්වය ඇති වුනේ. අපි පෙන්නලා දුන්නා ආහාර ඉංගයක් ඇති වෙනවා කියලා. මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට. මම කෘෂිකර්ම මැතිවරයා නෙමෙයි වුණත් මේකෙන් යම් ආකාරයක ගොඩ එන කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරා. මේ වෙලාවල් මොකද්ද කිව්වේ? මේ වෙලාවල් කිව්වා ගොඩක් කට්ටිය කිව්වා ආහාර හිඟයක් එනවා කියන්නේ බොරුවේ කිව්වා. කෘෂිකර්ම මැතිවරයාත් කිව්වා ඇති වෙන්න ආහාර තියෙනවා කිව්වා. කොහෙන්ද ආහාර හිඟයක් එන්නේ නැහැ කිව්වෙ. එන්නේ මොකද්ද? රටින් ගෙනල්ලා හාල් දුන්නම ආහාර හිඟයක් එන්නේ නැහැ. ඒක තමයි. මේ අද තියෙන ගෑස් වලට තෙල් වලට සල්ලි දෙන්න අද සල්ලි නැතුව දවස ගානේ තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි අපිට අපේ රටේ හදාගන්න තිබුණු වී ටික. මම කෘෂිකර්ම ඇමති කාලේ අවුරුදු 40කට පස්සේ වැඩිම වීයස් එන්න ගෙනල්ලා අපේ රට ආහාර හාල් වලින් සම්පෝෂිත වුණා ඒ වෙලාවේ. බඩේරිඟු අස්සන්න විශාල වශයෙන් වැඩි කරා. පුරන් කුඹුරු අක්කර 38,000ක් වැඩ කරා. ඇයි ඒක කරන්න බැරි වුනේ? ඒක කරා නම් අද අපිට හාල් මෙට්‍රික් ටන් දැන්ටම 103කට වැඩිය ගෙනල්ලා තියෙනවා. තව 104,500ක්වත් අඩු ගානේ ගේන්න වෙයි. අද හාල් කිලෝ එකක් කීයටද කන්න වෙලා තියෙන්නේ මිනිස්සු? බඩේරිඟු මොකද්ද උනේ? බඩේරිඟු ගොවියා නැත්තර නැති වුණා. බඩේරිඟු සම්පූර්ණ රටින් ගේන්න උනා. මේවට මොනවද ගියේ? මේවට ගියේ ඩොලර්. ඒ ඩොලර් ටික අද ඉතුරු කරගත්තා නම් කයිවාරු ගහන්නේ නැතුව අපිට ඇති වෙන්න කැම තියෙනවා කියන්නේ නැතුව අර ඩොලර් ටික ඉතුරු කරගත්තා නම් අද තෙල් නැව් ඇවිල්ලා කැරක් කැරක් ඉන්න සල්ලි ගෙවා ගන්න බෑ. ගල් අඟුරු නැව් ඇවිල්ලා මාස ගණන් ඉන්නවා. මේවට ඩැමරේජ් ගෙවනවා. ගෑස් නැව් ඇවිල්ලා ඉන්නවා ඩැමරේජ් ගෙවනවා. ඒ වගේ වන්නේ ඩොලර් වලින්. මොන තරම් මුදල් කන්දරාවක් මූදේ තියෙන නැව් වලට අපි ඕඩර් කරපුවට ආපුවට ඩෙමරේජ් විදියට ප්‍රමාද ගාස්තු විදියට ගෙවන්න සිද්ධ වුණාද? මේවන් තෙල් නැව් කීපයක් ගේන්න තිබුණා. මේක තමයි කලමනාකරණයේ තිබුණු ගැටලුව. මේක පිළිබඳව සැලැස්මක් තිබුණේ නැහැ. සැලැස්මක් සහිතව අපිට දීර්ඝ සැලැස්මක් තියෙන්න තිබුණා. කොහොමද අපි ඊළඟ අවුරුද්ද යන්නේ? කොහොමද අපිට ඊළඟ මාසයන්? දැන් එදා වේලටුවස් වගේ දවසක් ආවම හැමතැනටම කතා කර කර බලනවා ඩොලර් හොයන්නේ කොහෙන්ද කියලා. අද ඩොලර් එක අන්තිමට මොකද්ද උනේ? ඒ වෙලාවේ ගත්ත වැරදිින්ද අපිට වැරදි උපදෙස් දුන්නු කට්ටිය හිටියේ ඒ ආණ්ඩුවට. නිලධාරින්ට යටත් වෙලා හිටියා. දැන් IMF එකට යන්න කියලා කොයි කාලෙකද කිව්වේ? මේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂෙත් කිව්වා. අපි කැබිනට් එකේ කිව්වා. ආණ්ඩු පක්ෂයේ රැස්වීමලදී විවිධ මේ മന്ത്രിවරු කතා කරා. නමුත් ගියේ නැහැ. ගියේ කොයි වෙලාවේද? අවසාන මොහොතේ. ඩොලර් එක පාවෙන්න අරින්න කියලා ඒ වෙලාවේ කිව්වා. ඒ වෙලාවේ පාවෙන්න ඇරියේ නැතු එක ගානේ තියාගෙන ඉඳලා මහා බැංකුවේ තිබුණ ඩොලර් බිලියන 5කට වැඩිය නැති කරගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ අහිංසක ජනතාව දුක් විඳින්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්සු පොලිමේ පැය ගාණක් ඉඳලා වැඩි මිලට තෙල් ගහ ගන්න පොලිමේ ඉන්න වෙනවා. පොලිමේ ඉඳලා තෙල් ටික ගහගත්තම ඒ ගහ ගන්නකොට පොලිමේ වාහන යනකොටම රුපියල් 1000ක් විතර තෙල් පිච්චිලා ඉවරයි සමහර වාහනේ. ඊළඟට ඒක අරගෙන ඒකේ තෙල් ටිකක් ගහගෙන ගිහිල්ලා රටවට යනවා ගෑස් සිලින්ඩරයක් හොයාගන්න ආයි වාහන. ආයි ඒ තෙල් ටික ඉවරයි. ආයෙන වාහන පොලිමට. මේ පොලිමේ ඉන්න මිනිස්සුන්ගේ කාලය, කුඹුරේ වැඩ කරන්න තියෙන කාලය, ගෙදර වැඩක් කරන්න හේනේ පිටි යන්න තියෙන කාලය, මූදු යන්න තියෙන කාලය. චාණක ඇමතුමා දන්නවා දැන් කුඩා වැල්ලේ බෝට්ටු කීයක් තියෙනවද? අයිස් පටවගෙන තෙල් නැතුව. ඒකේ ලිස්ට් එකකට තෙල් දෙන්න. ඒ මිසර කවද්ද මූද යන්න වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒතර අපි මාළු ටික කන්නේ කොහමද? ඒකත් කියන්න පුළුවන්. ඕවා අපිට මාළු රටින් ගේන්න පුළුවන් කියලා. මේකද විසඳුම? මිනිස් දීවරයා දීවරයා පාට වහින්නේ ඇයි? දීවරයා මූදේ ඉන්නේ. මාළු අල්ලන්නේ දීවරයා.
ගරුමන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
මාළු අල්ලන්නේ දීවරයා. අපිට අවශ්‍ය සම්පත ගේන්නේ දීවරයා. අද දීවරයත් පාරේ, ගොවියත් පාරේ, තරුණයත් පාරේ, වැඩ කරන මිනිස්සුත් පාරේ. එහෙනම් දැන් හරි අපි එකතු වෙලා මේක මේ අරයට බැනලා මෙයාට බැනලා මට එහෙම අපිට අවශ්‍ය නැහැ. මේක අපි මේ මේකට විසඳුම දෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. අර තරුණයෙ විල්ලන ඉල්ලීම 100%ක් කරන්න බැරි වෙයි. හැබැයි අපිට ඒ අයටත් යම් පිළිගැනීමක් ඇති වෙන පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන් විසඳුම දෙන්න ඕනේ. මම දැක්ක විපක්ෂ නායක තුමාද කොහෙද ඉදිරිපත් කළා තියෙන විධායක ජනාධිපති ක්‍රමයේ හවසිකිරීම. මේකට අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා. හැබැයි පුළුවන් ද මේ වෙලාවේ ඒක කරන්න? ඒක මේ පාර්ලිමේන්තුවට බෑ. ඒක කරන්න නම් ආයේ මේ යෝජනාවක් ගෙනල්ලා මේක සම්මත කරලා ජනමත විචාරණයකට යන්න ඕනේ. එහෙමනම් අපිට කරන්න දෙන්නේ මොකක්ද? මහාම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා අපි දැන් ඒක හදනවා. ඒක ගෙනල්ලා ඒක සංශෝධන නැතුව 20 අහෝසි කරලා 21 අපි ගේන්න ඕනේ. ඒක සම්මත කරන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ කෙටි කාලීන අන්තර්පාලන ආණ්ඩුවක් පත් කරගන්න ඕනේ. නැත්නම් මේක මේ යන විදියට යන්න පුළුවන් කමක් නැහැ. අද මේ ආණ්ඩුව පිළිබඳව මහානායක හාමුදුරුව පිළිගන්නේත් නැහැ. ඒ වගේම රටේ ජනතාවගේ පිළිගැනීමකුත් නැහැ. ඒ නිසා සර්වපාක්ෂික අන්තර්පාලන මණ්ඩල ආණ්ඩුවක් හදලා කෙටි කාලීනව ජන ඇමතිවරු පඩිගන්නේ නැතුව වරප්‍රසාද ගන්න නැතුව රට වෙනුවෙන් කැප වෙලා සියලු පාලනයන් එකට එකතු වෙන්න ඕන. ආණ්ඩු පක්ෂය ඉන්න ඕන, විරුද්ධ පක්ෂය ඉන්න ඕන. මේක කාටවත් වගකීමෙන් බේරෙන්න බෑ. මේ රට වැටෙන එකට ආණ්ඩුවට විතරක්, විරුද්ධ පක්ෂයට විතරක් මේ බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. දැන් රටේ ජනතාව ඒක තමයි කියන්නේ 225 එපා කියලා. නැතුව මේ එක්කෙනෙකුට දෙන්නෙකුට කණ්ඩායමකට නෙමෙයි, පටන් ගත්තේ ගෝටගෝ කියලා, ඊළඟට කිව්වා රාජපක්ෂලගෝ කියලා. දැන් මොකද කියන්නේ? දැන් කියන්නේ ඔක්කොම 225 ගෝ කියලා.
අපි
මේ පිළිබඳව අවධානය යොමු කළා. ජනතාවත් පිළිගන්න. අර ගෝල් පේස් පිට්ටනිය වගේම ගම්මල ඉන්න පාරේ ඉන්න දීවරයා ගොවියා මේ අහිංසක මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට කන් දීලා ඒ අය සතුටු වෙන යෝජනාවලියක් ගෙනල්ලා මේ මිනිස්සු බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැතුව මේ මිනිස්සු රැකගන්න වැඩපිළිවෙලක් හදන්න ඕන. මේ යන විදියට ගියොත් මං කියන්න කැමතියි තව මාස 3-4ක් යනකොට කන්න නැතුව මිනිස්සු පාරේ වැටලා මැරෙනවා. ඒ අවධානම තියෙන එදත් අපි කිව්වා වගේ මේක අදත් කියනවා. මේවා සටහන් වෙනවා. අපි කියපුවා ඇති මේ කෘෂිකර්මයේ සම්බන්ධව කියපුවා මේ හැන්සාඩ් වල තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සියලු මන්ත්‍රීවරු අවබෝධ කරගන්න. අපි පක්ෂ පාට බලලා රණ්ඩු වෙවි එක එක්කෙනාට ඇඟිල්ල දික් කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ජනතාව වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න ඒක නාරාධනය කරමින් මානිනු ස්තුතිය.
නන්දරි ගෞරව චාල්ස් නිර්මලනාදන් ඕඩර් ප්ලීස් ඔනරබල් අජිත් රාජපක්ෂ විල් ටේක් ද චෙයාර්.
நன்றி தலைமதாங்குகின்ற உறுப்பினர்களே, இன்று ஈஸ்டர் தாக்குதல் நடைபெற்று 3 வருடங்கள் நிறைவேறுகிறது. அதேபோல முல்ல 2009 ஆண்டு முல்லைத்தீவு மாவட்டத்தில் முள்ளிவாய்க்காலில் தமிழர்களுக்கு எதிரான பேரவலம் நடைபெற்று 13 வருடங்கள் முடிவுறுகிறது. நான் கூற விரும்பு என்னவென்று சொன்னால், இந்த 3 வருடம் முடிகின்ற இந்த ஈஸ்டர் தாக்குதலும் 13 வருடங்கள் முடிகின்ற இந்த முள்ளிவாய்க்கால் மனித தமிழர்களுக்கு எதிரான மனித பேரவலமும், அதேபோல யுத்தம் நடைபெற்ற போது யாழ் மாவட்டம் நவாலி சென்ட் பீட்டர்ஸ் தேவாலயத்தில் விமான தாக்குதல் நடைபெற்றது. அதேபோல யாழ் மாவட்டம் குர்னர் சென்ட் ஜேம்ஸ் தேவாலயத்தில் விமான தாக்குதல் நடைபெற்றது. இந்த விமான தாக்குதல் நடைபெற்றது 2009 ஆண்டு முள்ளிவாய்க்காலில் பேரவலம் நடைபெற்றது. 2019 ஆண்டு ஈஸ்டர் ஞாயிறு தினத்தன்று அதிகமாக தேவாலயங்களும் நட்சத்திர கொட்டல்களுக்கும் தாக்குதல் நடைபெற்றது. இது அனைத்துமே அரச பயங்கரவாதம் என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால், இந்த தொடர்ச்சியாக இந்த அரச பயங்கரவாதத்தின் ஊடாக மக்களுக்கு ஏற்பட்ட பேரவத்தின் ஊடாக தற்பொழுது ஆட்சியில் இருக்கின்ற அரசாங்கத்திற்கு ஏற்பட்ட சாபம் இன்று இலங்கையில் இருக்கின்ற அனைத்து மக்களையும் ஆட்டி படைக்கிறது. குறிப்பாக அந்த யுத்த காலத்திலும் சரி, அல்லது 2009 ஈஸ்டர் தாக்குதலின் போதும் சரி, இந்த அரசாங்கத்தினுடைய பங்களிப்பு இருக்கிறது. அதை யாரும் நீங்கள் மறக்க முடியாது. அந்த 2019 நடைபெற்ற இந்த தாக்குதலுக்கு அவருக்கு முழுமையான தொடர்பு இருக்கிறது என்பதை நான் இந்த சபையில் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால், அந்த தாக்குதலினுடைய தொடர்ச்சியாகத்தான் பல சம்பவங்கள் இங்கு நடைபெற்றது. அதேபோல தற்பொழுது இந்த நாட்டில் மிகப்பெரிய ஒரு பொருளாதார நெருக்கடிக்கு இலங்கையில் இருக்கின்ற அனைத்து மக்களும் தள்ளப்பட்டிருக்கிறார்கள். இந்த பொருளாதார நெருக்கடியை இல்லாமல் செய்ய வேண்டும் என்று நாட்டில் உள்ள இளைஞர் யுவதிகள் போராடி வருகிறார்கள். அந்த போராட்டம் என்பது வெறுமனே
அவர்கள்
தங்களுடைய சொந்த நலனுக்காக அல்ல. இந்த நாட்டினுடைய ஜனாதிபதி, பிரதமர், அரசாங்கத்தை அவர்கள் கேள்வி கேட்கிறார்கள். இந்த நாட்டினுடைய ஜனாதிபதி இந்த போராட்டக்காரருக்கு அல்லது நாட்டில் ஏற்பட்டிருக்கின்ற நெருக்கடிக்கு அவருடைய சரியான பதில் இன்னும் வழங்கவில்லை. இந்த நாட்டினுடைய பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களுடைய ஆசீர்வாதத்தின் மூலம்தான் கோட்டபாய ராஜபக்ச அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதி ஆனார். ஆகவே முழுமையான பொறுப்பை மஹிந்த ராஜபக்ச அவர்கள் ஏற்றுக்கொள்ள வேண்டும். புதிதாக அமைச்சரவை கொடுக்கப்பட்டிருக்கிறது. புதிதாக அமைச்சரவை கொடுத்தவர்கள் அல்லது அமைச்சராக பதவியேற்றவர்கள், இந்த சபையில் நாங்கள் புதிதாக அமைச்சு பதவி எடுத்திருக்கிறோம், இன்னும் ஒரு சில மாதங்களில் நாட்டினுடைய நெருக்கடி நிலையை நாங்கள் இல்லாதொழிப்போம் என்று அவர்கள் எந்த ஒரு வசனம் கூட இங்கு இந்த பாராளுமன்றத்தில் அவர்கள் தெரிவிக்கவில்லை. ஆகவே இந்த தற்பொழுது நாட்டில் இருக்கின்ற நெருக்கடி நிலைக்கு இந்த அரசாங்கம் இன்னும் சரியான பதில் வழங்கவில்லை என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கிறது, மக்களுடைய கருத்தாக இருக்கிறது. ஆகவே என்னால் நான் ஒரு யோசனையை முன்வைக்கின்றேன். இந்த ஏற்கனவே 2021 மார்கழி மாதம் கொண்டு வந்த வரவு செலவு திட்டத்தை ரத்து செய்து புது வரவு செலவு திட்டத்தை உருவாக்கி தற்பொழுது நாட்டில் இருக்கின்ற நெருக்கடி நிலைகளுக்கு தீர்வளிப்பு வகையாக மக்களுக்கு நிவாரணங்கள் கொடுக்கின்ற வழியாக, மக்கள் பட்டினி சாவிலிருந்து தவிர்க்கின்ற வழியாக அவசரமாக ஒரு வரவு செலவு திட்டத்தை பாராளுமன்றத்தில் முன்மொழிய வேண்டும். அப்படி முன்மொழிகிற போதுதான் மக்களுடைய நெருக்கடி நிலைகள் தீரும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் நாட்டினுடைய ஜனாதிபதியும் அரசாங்கமும் இந்த நாட்டு மக்களுக்கு முழுமையாக நாட்டு மக்களை நெருக்கடிக்குள் தள்ளியிருக்கிறார்கள். ஒரு தகப்பனால் தன்னுடைய பிள்ளைக்கு சரியான முறையில்
சாப்பாடு,
சரியான முறையில் பாடசாலைக்கு கொண்டு செல்ல விட முடியவில்லை. அவருடைய செயல்பாடு முழுமையாக அந்த வரிசையில் நிற்பதற்காக
நேரத்தையும்
செலவழிக்கின்ற சூழ்நிலைதான் தற்பொழுது இலங்கையில் இருக்கிறது. அரசாங்கம் உடனடியாக இதற்குரிய நடவடிக்கை எடுக்காவிட்டால் இந்த நாட்டில் இரத்த கலரையும் பட்டணி
சாவு
සුවිශේෂයි සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරියක් හැටියට කටයුතු කරන්න පටන් අරගෙන අද මම මේ පාර්ලිමේන්තුව අමතන්නට සිදු කතා කරගත්තා. නමුත් මට අද කතා කරන්න තිබෙන්නේ අතිශයින්ම මානසිකව මේ ලෝකයේ සිදු භයානකම අනතුරු වලින් එකක් ගැන. පාස්කු ප්‍රහාරය වසර දෙකකට ප්‍රථම මුළු ලෝකයම භීතියෙන් ඇලලී යමින් පූජනීය ස්ථානයක් තුලදී සිදු බෝම්බ ප්‍රහාරය 200කට වඩා වසර තුනකට ප්‍රථමයෙන් ස්තුති වසර තුනකට ප්‍රථම සිදු ඒ මහා ප්‍රහාරයෙන් මං හිතන්නේ 200කට වඩා මිය ගියා. තවත් බොහෝ දෙනෙක් තමන්ගේ අතපය අහිමිව, තමන්ගේ සහෝදරයා, තමන්ගේ පියා, මව, දරුවා අහිමි වූ මහා විශාල කේජවාචකයක් බවට රටපත් වුණා. හෝටල් වලට පැයෙන් පැයට පල්ලියට පහර දුන් අය ඊළඟට තෝරාගත්තේ හෝටල්. අපේ සංචාරක ව්‍යාපාරය මුලින් මුලින්ම මුළු ලෝකෙම බලද්දි ලංකාව නොයා යුතු රටක්. හැම හෝටලයකටම පහර දෙනවා කියන දූෂමාන ආරංචිය වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ලෝකේ පුරා පැතිරෙන්න පටන් ගත්තා. එදා තමයි අපේ රටේ ඇත්තටම සංචාරක ව්‍යාපාරයට මුලින්ම කනකුකා හැනෙව්වේ. එදා මේ පාස්කු පහරය කියන්නේ නිකම්ම නිකං බෝම්බ ප්‍රහාරයක් නෙවෙයි, මුළු මහත් ශ්‍රී ලංකාවටම වැදිච්ච ප්‍රහාරයක් හැටියටයි ලෝකය විශ්ලේෂණය කරන්නේ. නමුත් අද දින දැන් වෙනකොට ජනාධිපති කොමිෂන් මකින් මේ පිළිබඳ රිපෝට් එකක් සියල්ල දීලා තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳ ඒ විදිහට වැඩ කරන්න ඕනේ. ඒ කාලේ රජය තිබුණේ වෙනත් රජයක්. සිදු වෙච්ච දෑ මොකද්ද කියලා ඒගොල්ලෝ ඔක්කොම දන්නවා. නමුත් අද වෙන වෙන පැතිවලට ඇඟිල්ල යොමුවන්නේ මං හිතන්නේ මොන හේතුවක් නිසාද කියලා මට නම් හිතාගන්න බෑ. මම මේ අතර ඔබතුමන්ලාට කියනවා, මේ පාර්ලිමේන්තුවේ මං අවස්ථාවක් කරගන්නවා අද පවතින රටේ පවතින තත්ත්වය පිළිබඳ. තරුණ දරුවෝ වේගවත්ව තමන්ගේ ජීවිතවලට ඒ ලැබිලා තියෙන මානසික වියවුලෙන් ගැලවෙන්නට ඔවුන් ගෝල්ෆේස් පිටන්නේට ඇවිල්ලා බෝඩ් අල්ලගෙන ඉන්නවා. ඔව්, අපි ඒක ගැන ඇත්තටම හෘදයෙන්ම කනගාටු වෙනවා. නමුත් මේවා ඇතුළත තියෙන සමහර දේවල් දිහා බලද්දි මේ රටේ මේ දරුවන්ව විකුණාගෙන කන විදිය කල්ලියක් තියෙනවා. ඊයේ පෙරේදා කෝච්චි පාරවල් වහලා බස් වලට යන්න නොදී මිනිසුන්ව පයින් ඇරියේ කවුද? මේවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේව ත්‍රස්තවාදයක් නෙවෙයිද? අහිංසක ජනතාවක් නම් මේ විදිහට කරයිද? යන්න තියෙන කෝච්චි ටික වැහුවා, බස් ටික වැහුවා. මං දන්න අම්ම කෙනෙක් මට කතා කළකෝ, මං අද කිලෝමීටර් 5ක් පයින් ගියා. මට වාහනයක් නැතුව වෙනද අපි CTB බස් එකේ යන්නේ, ඒකත් නැති කරා. නමුත් ඔබතුමන්ලාට සියලු දෙනාම දන්නවා මේ වෙනකොට මේ පෙට්‍රල් ඩීසල් ප්‍රවාහණය කරනවා, ඒ කිසියම් අඩුපාඩු තියෙනවා බෙදා හැරීමේදී. නමුත් ඒකත් හරියාකාරව සිද්ධ වෙයි කියන විශ්වාසය තුළ මම ඉන්නවා. ඒ වගේම දරුවන්
වෙනුවෙන් කියන
විශ්වාසයෙන් මම ඉන්නවා.
තමිනිත්තු දෙකක
මට එක දෙයක් කියන්න ඕනේ. 1971 මෙතන ඉන්න මේ සමහර තරුණ තරුණියෝ සහ ගෝල්ෆේස් පිටින් ඉන්න පුංචි ළමයි දන්නේ නැතු ඇති. 71 මම බොහොම ලොකු එක්කෙනෙක් නෙවෙයි. නමුත් මට ඒ සියල්ල මතකයි. 71 කාලේ වෙච්ච බීචනේ මේ රටේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියට ගෙදර පලයන් කියනකොට ගියාද? 86 87 ආර් ප්‍රේමදාස මැතිතුමාට එම ජය ජයවර්ධන මැතිතුන්ට ගෙදර පලයන් කියනකොට ගියාද? එහෙම නැත්තං මම අද දින මේ සභාවේදී කියනවා, ගෝටා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න. එතුමාගේ කාලය ආවහම එතුමා යයි. එදාට ඡන්දෙකට එමු. අපි සියලු දෙනා ඒ ඡන්දෙන් දිනන්නේ පෙරදෙන්නේ කවුද කියලා බලලා ගෝ හෝම් කියන එක ඩිසයිඩ් කරමුයි කියලා මම මේ සභාවේ කියමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමිය. ඊළඟට ගරු පීල් මාසල් සරත් පොන්සේකා ඇමතුම, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
විනාඩියක් කපලා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අද අපේ රටේ විශාල අර්බුදයක් තියෙන අවස්ථාවක්. අපේ රට ලෝකෙටම ණය වෙලා රට බංකොලොත් කියලා අපි රාජකාරි මට්ටමේ මම හිතන්නේ මේ වෙනකොට වක්‍රව වුණත් ප්‍රකාශ කරලා තියෙනවා. තමුන්නාසේලා ඒ වෙලාවෙත් අපි දකිනවා නොණ්ඩි ගහන ආණ්ඩුවක් හදලා තියෙනවා. තමුන්නාසේලාගේ ඉදිරි පෙළ කට්ටිය ගිහිල්ලා පිටිපස්සෙන් වාඩි වෙලා නිරීක්ෂකයෝ බවට පත් වෙලා තියෙනවා. තමුන්නාසේලා කනිෂ්ඨය ඉස්සරහට දාලා බිග් මැච් එක ගහන්න බී ටීම් එක වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ෆස්ට් 11 එකේ ඉන්නවා පිටිපස්සට වෙලා හැංගිලා වැඩේ ටිකක් අමාරු නිසා බීටීම් එකට හෙන ගැව්වත් කවන්නයි කියලා ඉස්සරහට දාලා තියෙනවා. ඒක තමයි මේ වෙලේ සිද්ධ වෙලා තියෙන්නේ. මගේ පුද්ගලික මතය, අපි විපක්ෂය හැටියට මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. අපට ජනාධිපති ධූරය සහ අගමැති ධූරය ලැබෙනවා නම් අපි සුලතර ආණ්ඩුවක් පිටවන්න ලෑස්ති. ඒ අභියෝගය බාර ගන්න අපිට පිටකොන්දක් තියෙන්නත් ඕනේ. රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ අභියෝගයට මුහුණ දීලා බර කරට ගන්න කියලා. රට අඳුරට වැටලා තියෙන වෙලේ දේශපාලන ජිල්මාට් දාලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුව දෙවන සතියටත් මුණ ගැහුණත් මම දැක්කේ ගිය සතියේත් මේ සතියේත් රටේ උන්නතියට යමක් වුණා කියලා මම හිතන්නේ නැහැ. වෛවර්ණ කතා පවත්වලා දෙපැත්තට මඩ ගහලා පව් සමාකරන්න උත්සාහ කරාට මේ අවස්ථාවේ වැඩක් නැහැ. මේ අවස්ථාවේ විපක්ෂය හැටියට අපට අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. බාර ගන්න වෙන්නේ විපක්ෂයකට කවදා වුණත් කඩන් වැටෙන රටක් මිසක් සමෘද්ධිමත් රටක් නෙමෙයි. ඒක තමයි අපි මෙච්චර කල් කිව්වේ රට තමුන්නාසලට කරන්න බෑ කියලා, අපට දෙන්න කියලා. එහෙමනම් රට කඩාවැටිච්ච වෙලාවේ ඒක බාර ගන්න අපට පිටකොන්දක් තියෙන්නත් ඕනේ. රජයේ පෙරලීමට විශ්වාස භංගය ගේන්න උත්සාහ කරනවා මේ වෙලාවේ. නමුත් විශ්වාස භංගය ජයගත්තත් එතනින් එහාට ගන්න පියවර ගැන තාම මට හරියට පැහැදිලි නෑ මොකක්ද එතනින් එහාට සිද්ධ වෙන්නේ කියලා. එතනින් එහාට ගන්න පියවරක් ගැන හරි ස්ථාවරයක් හරි මතයක් ගොඩනැගිලා තියෙනවා කියලා මට තාම පේන්නේ නෑ. නැවත වරක් ජනතාව ප්‍රතික්ෂේප කරන රජයේම කොටසක් රජයක් පිහිටනවා නම් ඒවාට සහයෝගය දෙන්න හර්ධ සාක්ෂියට එකකව අපට බෑ. එහෙමනම් වෙන්නේ පරණ වයින් මලුත් බෝතලයකට දාන එක විතරයි. එතකොට ඒකෙන් ජනතාව බලාපොරොත්තු වෙන වෙනස, ජනතාව බලාපොරොත්තු වෙන මේ අර්බුදයට විසඳුම එතනින් එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මේ වෙලාවේ අපට ඇහෙනවා ජනාධිපති ධූරයේ හවුස කිරීම ගැන කතා කරනවා. මට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් පාසලක ඉන්න විදුහල්පති කෙනෙක් යම් අවස්ථාවක් තිබිලා තියෙනවා, විදුහල්පතිවරු ළමයි අපයෝජනය කරපු වෙලාවලුත් තිබිලා තියෙනවා. එතකොට ඒකට විසඳුම විදුහල්පති කියන තනතුර හවුස ගල්ලා දාන එකද ඊට පස්සේ පාසලට එයා අයින් කරලා සුදුස්සෙක් එතනට ගේන එක. ලෝකයේ තියෙන ප්‍රබලම රටවල් අපි ගමු ඇමරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය, මේ රටවල් පාලනය කරන්නේ ජනාධිපතිලා තමයි. ඒකන්ද අපේ රටේ තියෙන මේ කණු තුනක් උඩ තියෙන පරමාධිපත්‍ය, විධායකය, ඊට පස්සේ අධිකරණය, මේ කණු තුන බැලන්ස් වෙන්න අපි හදාගත්තා නම් මම හිතනවා ඒක ඊටාම සාර්ථක විය හැකි සංතුලනයක් කියලා. නැතු එකක් අයින් කරාමත් අපි හිතමු අසාර්ථක ජනාධිපති කෙනෙක් හිටියා. ඊට පස්සේ ඒක අහෝසි කරොත් ඊළඟ වතාවේ එයා පක්ෂයත් එක්ක අගමැති වෙලා ඉන්නද තියෙනවා. ඒත් එයා රටේ නායකයා. එතකොට පුටුව මාරු වුණා කියලා එහෙම නිය අමුතුවෙන් අපුල්ලලා ගන්න පුළුවන්. ඒකට දුර අහෝසි කිරීමෙන්, ව්‍යවස්ථා වෙනස් කිරීමෙන් රටට යහපතක් වෙනවා කියලා මගේ හෘද සාක්ෂිය තේරෙන්නේ නැහැ ගරු ඇමතුමා. මම හිතන්නේ හරි මිනිස්සු හරි තැන් වලට එන්න ඕනේ. මේකට විසඳුම තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. මේ රටේ දේශපාලන සංස්කෘතියේ හොඳ මිනිස්සු පුද්ගලින් මම විශ්වාස කරනවා 140ක් විතර ඉන්නවා මේ වෙනකොට මේ සංස්කෘතියෙන් වෙනස් වෙන්න කැමති අය. නමුත් 160ක් පමණ මම හිතන්නේ ඒකයි මේ ජනතාව කියන්නේ තොපි ඔක්කොටම හෙන ගහපන් කියලා 160ක් පමණ ඉන්නේ මේ දූෂිත දේශපාලන සංස්කෘතියේ. මේ සංස්කෘතියෙන් ගැලවෙනකන් පුටු මාරු වුණත්, පක්ෂ මාරු වුණත්, ආණ්ඩු විපක්ෂ මාරු වුණත් මේ රට හදන්න බෑ කියන මතේ මම තදින්ම ඉන්නවා. ඒක තමයි මට පේන යථාර්ථය. ඊළඟට මේ අවස්ථාවේ අපි දකිනවා තමුන්නාසලා බලාපොරොත්තු වෙන සුන්දර සිතුවිලි දැන් තමුන්නාසලා සබාවක් වෙලා තියෙනවා. තමුන්නාසලා ආසාවෙන් බලන් හිටියා උද්ඝෝෂකයෙ පොලිසියයි ගහගන්නකම්. දැන් රඹුක්කන එක සිද්ධ වුණා. තමුන්නාසලා සිහින දැක්ක එක සිද්ධ වෙනකම්. මම රඹුක්කන්ට දැන් ගිහිල්ලා ආවා ඒ ගෙදර අහිංසක දරුවෝ හම්බෙලා ඒ පුද්ගලයාගේ මියගිය ඒ ලක්ෂාන්ගේ බිරිඳ හිටියේ නැහැ ඉස්පිරිතාලේ තාම සාක්ෂි දෙනවා. කොච්චර කනගාටුදායක තත්ත්වයක්ද? ඒ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා පාසල් යන. ඒ පුද්ගලයාගේ මව හිටියා. ඒ සිද්ධිය වෙන්න විනාඩි 15කට ඉස්සෙල්ලා එතන හිටපු ස්වාමීන් වහන්සේලා තුන්නමක් මම ඉනකොටත් වැඩම කළා හිටියා. රඹුක්කන මිහිද්දුව පුරාණ රජමහාවිහාරයේ හාමුදුරුවරු. ඒගොල්ලෝ කියනවා පළවෙනි සාක්ෂිකාරයත් හිටියා එතන. දෙවෙනි සාක්ෂිකාරයත් හිටියා. එතන රඹුක්කන පොලිසියත් එක්ක කිසිම ගැටුමක් ඇති වෙලා නැහැ. රඹුක්කන පොලිසියේ OIC අර දාලා තියෙන පින්තූරේ වැරදි. ඒ මිනිහා හිංසක මිනිහේ. ඒ පුද්ගයාතුළු ඒ කට්ටිය ආම ගමේ උද්ඝෝෂකයෝ ඒගොල්ලන්ට පුටු පවා දීලා තියෙනවා. තේ පැන් සංග්‍රහත් කරලා තියෙනවා. ඉතාම සමගියෙන් ඉඳලා තියෙනවා. බෞසරයට හානියක් වෙයි කියලා හිතලා උද්ඝෝෂකයෝ මේක වටේට ආරක්ෂාවක් දාලා තියෙනවා. පස්සේ ඇති වෙලා තියෙන්නේ බෞසර දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ දෙක බාර අරගන්න සමුපකාර සමිති සභාපති ඉඳලා නැහැ. ඒව අරගෙන තෙල් බෙදන්න. ඊට කලින් දවසේ ආව බෞසරේත් මිල වැඩි කරනකම් වෙනතක හංගලා තිබිලා ඊට පස්සේ ආවලු. එතනින් තමයි අරගලේ ඇති වෙලා තියෙන්නේ. මේ ස්ථානයේට කඩාවැදලා තියෙනවා SSP. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය කෑගල්ලේ. ඒ පුද්ගලයා කීතිරන්න කියලා පුද්ගලයේ බීරළු එතනට ආවෙත් වැනිවැනි වාහනෙන් බැස්සෙත් වැනිවැනිලු. ඒ පුද්ගලයා කැරලි මර්ධන කණ්ඩායමක් කියලා අරන් ගිහලා 7 දෙනෙක් ඒගොල්ලෝ ලව්වලා තමයි වෙඩි තියලා තියෙන්නේ. රබර් බුලට් 4ක් ගැහුවලු. ඊට පස්සේ නිකන් T-56 වෙඩි තියන්න ගත්තලු වටේට. එතකොට මේවා අනුමත කරන්න බෑ. තමුන්නාසෙලා රජයක් හැටියට මේ වර්තමාන රජය තාමත් තමුන්නාසෙලා. තමුන්නාසෙලා මෙවැනි පුද්ගලයින්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. මොන ඉන්ෆෝම් එක ඇඳලා හිටියත් මොන රජයක් හිටියත් විරුද්ධවාදියෙකුට වුණත් විපක්ෂ කෙනෙකුට වුණත් එහෙම වෙඩි තියන්න දෙන්න එපා. තමුන්නාසෙලා මහජන නියෝජිතයෝ. මේකට විරුද්ධව තමුන්නාසෙලා කෙලීම වැඩ කරන්න. ඒ අගතියටපත් පුද්ගලයින්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ.
අපේ පක්ෂයේ කාලයක් තියෙන ඔබතුමාට.
අපේ පක්ෂයේ නීතිඥවරු, නීතිඥ සංගමේ නීතිඥවරු අනිවාර්යව මානුෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් මේ කාර්යාවේදී ඉදිරියට එනවා. අපේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අගතියටපත් පවුලට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඊළඟට මම කියන්න ඕනේ ත්‍රිවිධ හමුදා සහ පොලිසිය මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අර ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වෙච්ච වෙලාවේ ඇමරිකාවේ උදහාමුදාපති කිව්වා අපි ඉන්නේ ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි, අපි ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා. එතකොට ශෛන්ද සිල්ලා, ජෙනරල් ශෛන්ද සිල්ලා වැනි අය මේ ස්ථාවරවල ඉන්න ඕනේ. තමුන්නාසෙලා පොලිසියනු හමුදාවෙනු බලාපොරොත්තු වෙන්න එපා. තමුන්නාසෙලාගේ පැත්ත අරගෙන ජනතාවට කොහා ගස්සන්න ඕනේ කියලා. මම පොලිසිය හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා ඉන්න ගෞරවයෙන් ජනතාවගේ පැත්තට තුවක්කු හරවන්න එපා. 30 අවුරුදු යුද්ධදීවත් අවසාන සටනේ මගේ 5000ක් මැරලා 3000ක් ආබාධිතලා 27000කට වෙඩි වැදුනත් අපි ජනතාවේ පැත්තට කොකා ගැස්සුවේ නැහැ, තුවක්කුවේ කුරුමාන මැල්ලුවේ නැහැ. ඊළඟට මේ ජනතා අරගලේ දැන් තියෙන ගාලු මෝදර ඒ තරුණ තරුණියන් ඉතාම කැපීමෙන් ඒක කරනවා. ඒ දරුවන්ට අපි කියනවා අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ට අපේ ආශිර්වාදය ලබා දෙනවා දරුවනේ. ඔයගොල්ලෝ දැන් ජයග්‍රහණේ නිපෙත්තටම ගිහිල්ලා ඉන්නේ. ඕක කීයටවත් අතාරින්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ජයග්‍රහණය කරනවා. අපේ රටේ ඉන්න අයටත් විදේශවල ඉන්න ලාංකිකයන්ටත් මම කියන්න ඕනේ මේ දරුවන්ට පරිපාලන මේ ගැටලු තියෙනවා. ආහාර පාන ආදී හිගාදී තියෙනවා. වතුර වේලාවට ලැබෙන්නේ නැහැ. ඒවට දායක වෙන්න කියලා මම රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. කැපවීමේ මේ වැඩේ රට ගහන්න අපි පිටිපස්සේ ඉඳගෙන වුණත් තමුන්නාසලට දෙන්න පුළුවන් සෑම ශක්තියක්ම අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා.
බොහොම ස්තුතියි කරු මැතිතුමනි. ඊළඟට කරු රොසාන් රණසිංහ මැතිතුම ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
කාර්ක සභා අපේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම සරත් ෆොන්සේකා මැතිතුමාගේ කතාව යම් යම් කොටස් වලට 100%ක් එකඟ වෙනවා. අපි දකිනවා දැන් පාර්ලිමේන්තුවේ දේශපාලනික වශයෙන් පිරිහිච්ච කණ්ඩායම් අලුත් ස්ලෝගන් එකක් ආයේ ගේන්න හදනවා බලය සම්බන්ධයෙන්. බලහුවමාරු ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයාට ලබා දිය යුතුයි කියලා. අපි දකින්නේ ඒක නෙමෙයි. රටක රාජ්‍ය නායකයෙක්ගේ තිබිය යුතු ලක්ෂණ අහුම්කන් දීම, සාමූහික වැඩ කිරීම. එහෙම නැතුව තමන්ගේ ඒ විධායක ධූරයේ තියෙන බලය අපිට මතකයි මීට කලින් කිව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාගේ සියලුම තටු කපලා දාලා ඒ බලය ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්තයා අතට අරගෙන මේ රටේ ජනතාව මට වරම දුන්නත් ඒ වරමෙන් කටයුතු කරන්න හැකියාව ලැබුණේ නැහැ කියන එක. එනිසා අර මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ මේ ස්ලෝගන් එක මේ රටේ තවදුරටත් මේ දේශපාලන බරපෑලියට වලංගු නොවන එක තමයි ප්‍රථමයෙන්ම මම මේ වෙලාවේදී සිහිපත් කරන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා කොයලෙත් මහ පොළොවේ මතයක් තියෙනවා. මහ පොළොවේ ජනතාවගේ හදගැස්මක් තියෙනවා. මේ හදගැස්මේ යථාර්ථය රටේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කරලා දීමේ වගකීමක් කණ්ඩායමේ සියලු දෙනා සතුවම තියෙනවා. රටේ රාජ්‍ය නායකයා හරි අග්‍රාමාත්‍යවරයා හරි සියල්ල හොඳයි, මම අර හැමදාම කියනවා වගේ වෙරි ගුඩ් කියලා කියනවා නම්, එහෙම නැත්නම් හොරතක්කඩිකම් කරපු අය ඒ රාජ්‍ය නායකයන්ට මුවා වෙලා යථාර්ථය පැහැදිලි කරන්නේ නැත්නම් ආණ්ඩුවක් ස්ථාවරව ගෙනියන්නත් බෑ, රටේ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. සම මෙවැනි ප්‍රශ්නාර්ථයක අපි අද ඉන්නේ. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ඇතුළෙත් කුකුසක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 225 ගැන සම ප්‍රශ්නයක් තියෙනවා. රටේ ජනතාව ඊට වැඩිය දැඩි ප්‍රශ්නයක පෙළෙනවා. එනිසා අපි එකතු වෙලා ගත යුතු වෙනවා තීන්දුවක්. මේ රටේ 225 පත් කළා ආපු මහජනතාවට කොහොමද අපි සාධාරණයක් ඉෂ්ට කරන්නේ කියලා. එදා අපි යෝජනා ගෙනිච්චා. ඒ යෝජනා ගෙනල්ලා අපි කිව්වා විදේශයේ ඉඳලා මේ රටට විශාල වශයෙන් විදේශ ප්‍රේෂණ එකතු කරලා එවන ඒ පුරවැසියෝ වෙනුවෙන් අවුරුද්දක මුදල් ප්‍රමාණයක් ඒ අයගේ වැටුප් ටික බැංකුවට එවනකොට එයාගේ තීරුබදු සහනය වැඩි කරලා දෙන්න. මේ රට ඩොලර් ටික එනවා. ඒ වගේම අවුරුදු දෙකක් අඛණ්ඩව එයාගේ මාසික වැටුප බැංකු ගෙනුමට ශ්‍රී ලංකාවේ එවනවා නම් ඒ අයට වසර පහක් පැරණි හයිබ්‍රිඩ් වර්ගයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංචාර කර්මාන්තයේ දෙන්න වෑන් එකක් වෙන්න පුළුවන්. මේ අයට ලබා ගන්න වසර පහක් පැරණි වාහනයට 120ක තීරුබදු සහනෙකුත් දෙන්න. මේවා කඩිනමින් ක්‍රියාත්මක කළොත් මෙයාට එයාටත් සාධාරණයක්, විදේශයේ මේ රට වෙනුවෙන් අසීමිත දහඩියක් කියලා අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙනවා වගේම මේ රටේ ආර්ථිකයට මුදලක් එනවා. වසර තුනක් මේ අය අඛණ්ඩව වැටුප එවනවනම් මේ අය වෙනුවෙන් ඕනෑ තරම් රජයේ මැදිහත් වෙලා ගෙවල් හදලා දෙනවා. දුන්නට පවු නෑ. ව්‍යාපාරයක් කරන්න ඉඩම් කෑල්ලක් දුන්නට පවු නෑ. මේ වගේ තීන්දුව තීරණ අපි ගත යුතු වෙනවා. හැබැයි බලයට ආපුවහම මොලේ නෑ වගේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන කනගාටුව. ඊළඟ කාරණේ අපි දැක්කා බදු. අපි කතා කරා බදු සම්බන්ධයෙන්. මුදල් ඇමතුමාට කිව්වහම පිරිවැටුම් බද්ද 100%, මේ 100%වත් අපි දාමු නැත්තම් රටක් දුවන්නේ කොහොමද? එක ඇමතිවරයෙක් කිව්වා නෑ නෑ බදු දාලා කොහොමද කියලා. බදු නැතුව කොහෙද රටක් දුවන්නේ? ඒකෙන් දාර ලකුණු දාගන්න සමහරු වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි අද මේ தত্ত্বය පත් වෙලා තියෙන කියන එක විශේෂයෙන් අපි මේලාදී සිහිපත් කරා. නෑ මේ රට ස්ථාවර කරගන්න නම් යම් බද්දක් ජනතාවට උහුලන්න බැරි විදියට නෙමෙයි සාධාරණ විදියකට දාන්න වෙනවා. විසඳුම් තියෙනවා. දැන් කිරිපිටි දේශීයව නිෂ්පාදනය වෙනවා නම් දැන් මොකද්ද ක්‍රමේ? ඕනම කෙනෙක් කෝලිමේ ගියපුවාම කිරි පැකට් දෙකක් ගන්න පුළුවන්. ඒ නෙමෙයි වෙන්න ඕන. දරුවෝ ඉන්න අයටයි ප්‍රමුඛතාවය දෙන්න ඕන කිරි ටික ගන්න. පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් වුණා. පාලන මිල ඉවත් කිරීම තුල කළු කඩ හැදුනා. ගෑස් බෝතලේ රුපියල් 4000ට අරගෙන රුපියල් 10000ට විකුණන කළු කඩ සංස්කෘතියක් ඇති වුණා. රුපියල් 1100ට තිබ්බ සිමෙන්ති මිටිය රුපියල් 2500ට 600ට යන මාෆියාවක් ඇති වුණා. හාල් කිලෝ එක රුපියල් 100ට තිබ්බ හාල් කිලෝ එක රුපියල් 250ට 260ට යන්න තරම් ඒ පාලන මිල ඉවත් කරලා හාල් මාෆියාවට ඉඩ දුන්නා. මේක තමයි වැරද්ද උනේ. එනිසා මේ වැරදි නිවැරදි කරන්න වෙනවා මේ ජනතාව. නැත්තම් කන්න ටික අමාරුයි, තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ. මේ වෙනුවෙන් විසඳුම් දිය හැකි දේවල් තියෙනවා. තවමත් ඒවා අපි අරගෙන තියෙනවාද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම ස්තුතිය පුද කරනවා. මම මේක මහා පම්පෝරියට කියනව නෙමෙයි. ගිය සතියේ අමාත්‍ය ධූර 18ක් දෙනකොට මටත් පණිවිඩය ආවා කැබිනට් අමාත්‍ය ධූරයක් බාර ගන්න ඉන්න කියලා. ඒ වගකීම පැවරීම පිළිබඳව දැන් හරි ජනාධිපතිතුමාට මතක් වෙලා රොෂාන් කියලා මිනිහෙකුත් හිටියා මේ පක්ෂය හදන්න අමාරුම දිස්ත්‍රික්කයේ අද්දා කියලා දැන් හරි මතක් වෙච්ච එක ලොකු දෙයක්. හැබැයි මේ මතක් වෙලා ඒක දුන්නාම මම ආඩම්බරයකට ලොකු කමකට නෙමෙයි එතුමාට මගේ විශේෂ ස්තුතියක් පුද කරු. හැබැයි මම මේ වෙලේ ඒක බාරගත්තේ නැහැ. බාරගත්තේ නැත්තේ ඒ වෙලේ හිතයි කවුරු හරි මේ රටේ ජනතාව මේක බාරගත්තා නම් මොන්න මුං ගිහිල්ලා ඉවරලා ගත්තත් අනතුරු කියලා. නෑ. එහෙම එකක් නෙමෙයි. මොකද හේතුව ජනාධිපතිතුමා කියනවනම් මොකද මේ වෙලේ ඇමතිකම් ගත්ත අය අර හෙන ගහනකොට එළියට දාපු යකඩ කෑල්ල වගේ තමයි. මම ස්තුතිය පුද කරනවා මේ අමාත්‍ය ධූර බාරගත්ත ඒ නායකයෝ වෙනුවෙන්. විශේෂ ස්තුතිය පුද කරනවා. මොකද ඒක අභියෝගයක් විදියට තනතුරක් විදියට නෙමෙයි ගත්තේ අභියෝගයක් විදියට ඒක බාරගත්තා. ඒ නිසා වගකීමක් තියෙනවා නම් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන් අපි කියන්නේ මෙතන ඉන්න ඕනම කෙනෙක් අපි නැවතත් කියනවා බාර ගන්න අග්‍රාමාත්‍ය ධූරේ ඉල්ලන්න අපි මේක කරන්නම් කියලා. නෑ සලක්ෂණමක් නෑ වැඩපිළිවෙලක් නෑ කොහෙද යන්නේ මල්ලේපොල් මොනවා හරි කියන බලතන්නාවෙන් තවමත් දඟලනවා. මෙයාලා දන්නවා මේ වැඩ පිළිවෙල ගෙනියන්න බෑ කියලා. දැන් අපි දැක්කා සමහරු ඊයේ පෙරේදා මාධ්‍ය ඇවිල්ලා කතා කරනවා මේ දූෂණය වංචාව. දූෂණය වංචාව කියලා කතා කරපු එකම පට්ට හොරේ. ඉතින් මම එදා කිව්වා විගණනේ පටන් ගන්න මගේ පුෂ් බයිසිකලෙන් ආපු මේ පාර්ලිමේන්තුවේ සභාවේ කී දෙනෙක් ඉන්නවද කෝටි ප්‍රකෝටිපතියෝ. කෝටි ප්‍රකෝටිපතියෝ මාලිගා හදලා. කොහමද මුන් මේ මාලිගා හැදුවේ කියලා කවුද බැලුවේ? කවුද බැලුවේ? ඒක නිසා මේක මේ මේක මේ 225 තුලෙම ඉන්නවා. මේ 225 තුලෙම ඉන්නවා. හැබැයි ජනතාවටත් මොනවා හරි බඩු මල්ලක් දුන්නාම මුන් ආයේ මේ 225 අස්සට රිංග ගන්න. ආයේ මේක අස්සට රිංග ගන්න. මේක තමයි ඇත්ත. ඒ නිසා මේ රටේ ආදරණීය ජනතාවත් මැතිවරණයකදී ඡන්ද දෙනකොට මේව හොයන්න ඕන. ඒ වගේම තමයි
තමිනිසු දෙකක කාලයක්
මට දෙන්න හරි. ඒ වගේම තමයි ගරු සේවයක් නා ගරු සේවයක් නම් මේ රටේ පළවෙනි කැපවීම කරන්න ඕන පාර්ලිමේන්තුවෙන් නම් අපි මේ මහජන නියෝජිතයන්ගේ වැටුප ඉවත් කිරීම කළ යුතුයි. ඒ වගේම මහජන නියෝජිතයන්ට ඔය වාහන පර්මිට් මේවා අවශ්‍ය නැහැ. මේ ආර්ථික අර්බුදයේ වෙලාවෙ මේවා සියල්ල ඉවත් කළා ජනතාවට මේ පීඩනයට සහනයක් දෙන පළවෙනි කාර්ය වෙන්න ඕන මෙතනින්. දෙවනියට රාජ්‍ය සේවය ගත්තහම මේක සිස්ටම් චේන්ජ් කියලා රාජ්‍ය සේවකයෝන්ගේ යම් පිරිසකට කිව්වොත් දවස් 5 8 5 හරියට වැඩ කරන්න කියලා අන්න බලයට එන එකව පෙරලන්න හදයි. ගෙදර යවන්න හදයි. ඒක නෙමේ විය යුත්තේ. එයාත් කටයුතු කරන්න ඕන අවංකව මේ රට ගොඩ දානවා කියන. මේ රටේ සෑම පුරවැසියෙක්ම අර දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ජපානයේ හැම පුරවැසියෙක්ම පැය 18ක් වැඩ කරලා ජපානයේ ගොඩ ගත්තා වගේ සියලු දෙනාම කැපවීම කරන්න වෙයි. ඒ කැපවීම සියල්ලම කරයි පාර්ලිමේන්තු කණ්ඩායම හරියට ඒ ආදර්ශය ලබා දුන්නොත් කියන එක තමයි විශේෂයෙන්ම අපි මේ ලායිදි කියන්නේ. අපි දන්නවා ඊයේ පෙරේදා රමුක්කන සිද්ධිය. ඒ සිද්ධියේදී මියගියේ චමින්ද ලක්ෂාන් මැතිතුමා. අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපේ කනගාටුව ප්‍රකාශ කර මේ වෙලාවේදී. ඒ සිදුවිය යුත්තක් නෙමෙයි. ඒ නිසා සාමකාමීව අරගල කිරීමේ අයිතිය මේ රටේ හැම පුරවැසියෙකුටම තියෙනවා. මම ආදරෙන් ඉල්ලනවා කිසිම කෙනෙක්ගේ ප්‍රචණ්ඩත්වයකට යන්නත් එපා කියන එක. ප්‍රචණ්ඩත්වයකට නොගිහිල්ලා ඕනෑ තරම් අරදර කිරීමේ අයිතියක් තියෙනවායි කියන එක විශේෂයෙන් අප. ඒ වගේම තමයි ගෝල් ෆේස් පිටියේ අපි දන්නවා තරුණයෝ විශාල පිරිසක් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති. එයාගේ මතයක් එක්ක මට විනාඩියක් දෙන්න. එයාගේ අදහසක් එක්ක ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා අද මේ යුක්තිය ඉල්ලලා කතා කරනවා. ඒ යුක්තිය ඉල්ලනකොට එයාගේ මොකද්ද කියන්නේ? මේ 225 ගැන. 225 ගැන කියනකොට කියනවා මෙතන 225ම හොරු ගානට දාලා කතා කරලා තියෙනවා. නෑ මේක ඉන්නවා විශාල අවංක පිරිසක්. නම කියලා කියන්න පුළුවන් මෙන්න අවංක මිනිස්සු කියලා. නම කියලා කියන්න පුළුවන්. එහෙම කීමේ හැකියාවක් තියෙනවා. එනිසා අන්න ඒ සම්බන්ධයෙන් ඒ තරුණ අරගලේ එයාගේ සිතුම් පැතුම් මොනවද? එයාගේ ඉල්ලීම් මොනවද? ඒ අතර ඉන්නවා පක්ෂ නියෝජනය කරන කණ්ඩායමකුත් ඕක අස්සරින් ගලන. අපි දැක්කා ඊයේ පෙරේදා එක එක පක්ෂ නියෝජනය කරනවා. සා ඒ අයගේ මතේ නෙමෙයි සාමාන්‍ය මේ රටේ තරුණ ප්‍රජාවගේ ඒ අවදා මොකද්ද ඉල්ලීම කියන එක අපි විශේෂයෙන් අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ එකට කටයුතු කරලා මේ රට ගොඩනගන්න ඕන කියලා හිතන 225 අවංකව මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන සියලු දෙනා එකතු වෙලා අපි මේ අභියෝගයේ ආර්ථික අර්බුද ජයග්‍රහණය කරන්න කඩිනමින් ගත හැකි විසඳුම් තියෙනවා. ඩොලර් ටික ගේන්න අපේ රටට ඒ වැඩ කරන සියලු දෙනාගේ සහයෝගය ගන්න, සංචාර කර්මාන්තය වැඩි දියුණු කරන්න නම් මේ අරගල නතර වෙන්න ඕන, පෝලිං ටික නැති වෙන්න ඕන. ඒ වැඩ පිළිවෙල වගේම පුළුවන් විදිහේ මේ රට ගොඩ ගන්න ජනතාවට බරක් පටවන්නේ නැතුව බදු ටික අරගෙන ඒ අයට දෙන්න පුළුවන් සහන ටික දුප්පත් මිනිස්සයට දීලා කටයුතු කිරීම වැදගත් වෙනවා. අපි දන්නවා පොහොර ටික ලබා දීමේදී මම අමාත්‍ය ධුරේ ඉල්ලාස් වෙන්නේ කැපවීම කරා. ඒ කැපවීම කරේ මේ රටේ දේශපාලන ඉතිහාසයට ආදර්ශයක් ලබලා දෙන්න.
අවසන් කරන්න
තමන් මට තප්පරයක් දෙන්න. එහෙම ආදර්ශයක් දීලා නැහැ. ඒ ආදර්ශය දුන්නා. ඒ වගේම කැබිනට් අමාත්‍ය ධුරයක් ජනාධිපතිතුමා දෙනකොට මහ ලොකුකමකට නෙමෙයි, කැබිනට් අමාත්‍ය ධුරයක් අද දක්වා තාම පරිත්‍යාග කළා ඉන්නේ මේ ගැටලුව විසඳාගෙන ඉදිරියට යන්න ඕන නිසා කියන එක විශේෂයෙන් අපි මෙතනදී සිහිපත්
කරනවා.
එනිසා ගරු මන්ත්‍රීතුමනි, අපි ඉල්ලන්නේ දැන්වත් වෙන ප්‍රශ්න නෙමෙයි, තමන්ගේ බලය වෙනුවෙන් පොරකෑම නෙමෙයි, මේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න සියලු දෙනාම එකතු වෙන්න, බලක පෙරේතකම අතාරින් ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්නයි කියන ඉල්ලීම කරමින් මට ඉඩ ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරමින්
අදාස්
දක්වීම අමාරකම්.
මීලඟට ගරු නිරෝෂන් පෙරරාමැතුම, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. අපි එදා ඉඳලම ඒ පාස්කු ප්‍රහාරය වුණ දවසේ ඉඳලම ඉල්ලුවේ මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය, ඒ වගේම තුවාල ලැබපු, ඒ වගේම ඒ පවුල්වල සහ ජනතාවගේ ඒ දුක් වේදනාව තේරුම් අරගෙන මේකට සාධාරණයක් කරන්න කියලා. නමුත් අවාසනාවකට අද අවුරුදු 3ක් ගිහිල්ලත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණයක් සිද්ධ වෙලා නැහැ. ඒක ජනාධිපතිතුමාටින් වෙලත් නැහැ, මේ පාර්ලිමේන්තුව තුලින් වෙලත් නැහැ, මේ රටේ ආරක්ෂකංශ ඇතුළු ඒ කිසිම ආයතනයකින් ඒ ජනතාවට සෑහීමකට පත් වෙන්න පුළුවන් ඒ විසඳුමක් දීලා නැහැ. අද මේ ලංකා පුරාම දේව මෙහෙවල් තිබ්බා. මම දැක්කා කාඩිනල් තුමන් අද ඉතාම බරපතල චෝදනා මේ රජයට විතරක් නෙමෙයි සියලු දෙනාටම අද එල්ල කරනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ පරීක්ෂණ හරියට සිද්ධ වෙන්නේ නැහැ කිය. ඉතින් ඒ හින්දා මම මේ අවස්ථාවේදී යෝජනා 3ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ යෝජනා අනාගතයේදී නෙමෙයි, ඡන්දයක් තියලා නෙමෙයි, අද ඉඳන් ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා 3ක් තමයි මම ඉදිරිපත් කරන්නේ. මොකද අපි දිහා මේ රටේ ජනතාව බලන් ඉන්නේ. මම දන්නවා හුඟක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දැන් පුරුදු වෙලා තියෙන්නේ උදේ ඇවිල්ලා මොනවා හරි වොයිස් කට් එකක් දීලා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඒක රෑ ටීවී එකේ යනවාද කියලා බලලා සතුටු වෙලා ආයමත් පහුවෙන්ද ඇවිල්ලා ඕකම කරන්න. ඒ හින්දා ඔය වැඩේ කරන්න ගියොත් එහෙම මං හිතන්නේ මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව විනාශ කරන දවස මං හිතන්නේ ඊටාම ඈතක නෙමෙයි, ඒක ඊටාම ළඟදීම සිද්ධ වෙනවා. මගේ පළවෙනි මේ පාස්කු පිළිබඳව යෝජනාව තමයි මේක ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට දෙන්න. මොකද අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව චෝදනා මේ රටේ දේශපාලන නායකින්ට, මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ට, පංගුවක් කට්ටියට, ඒ වගේම මේ රටේ ආරක්ෂකංශවලට, බුද්ධිංශවලට එල්ල වෙලා තියෙනවා. එතකොට ඒ වගේ චෝදනා එල්ල වෙලා තියෙද්දී මේ ආන්ත්‍රණය තුරින් මේ පාස්කු ප්‍රහාරය හරියට විමර්ශනය කරන්න පුළුවන්ද නැද්ද කියලා විශාල සැකයක් මේ රටේ ජනතාවට තියෙනවා. ඒ හින්දා අපේ රටේ පූර්වාදර්ශ තියෙනවා විදේශීය පරීක්ෂණ කණ්ඩායම්. අපි දැක්කා ස්කොට්ලන්ඩ් යාඩ් වැනි
ඒ විදේශ පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා මේ රටේ යම් යම් දේවල් වලට ඒ පරීක්ෂණ කරන්න සහාය වුණා. ඉතින් ඒ හින්දා මේක මං හිතන්නේ කිසිම ලංකාවේ අගතියක් වෙන්නේ නැතුව ලංකාවේ නීති රාමුව තුල මේ විදේශීය පරීක්ෂණ කණ්ඩායමට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අපේ කාඩිනල් උන්වහන්සේ, ඒ වගේම වතිකානුවේ අපේ පාප් වහන්සේ ඇතුළු ඒ කණ්ඩායම් වලිනුත් සහාය අරගෙන අපට අවශ්‍ය නම් අරමුදල් දෙන්න කියලාත් ඉල්ලීමක් අපිට මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පළවෙනි යෝජනාව මම ඉදිරිපත් කරනවා. ඒ වගේම දෙවැනි යෝජනාව තමයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම් සභාවක් ගිය ආණ්ඩුව යටතේ ගිය ජනාධිපතිවරයා යටතේ පත් කරා. ඒකේ නිර්දේශ කරලා අපිටත් ඒ වාර්තාව ලබා දුන්නා. ඒ නිර්දේශ ඇයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා මේ අවස්ථාවේදී ඉතාම බරපතල ගැටලුවක් තියෙනවා. ඇයි ඒ නිර්දේශ මේ වෙනකොට ඇයි ඒවා ක්‍රියාත්මක කරන්න බැරි? ඒකේ මං දැක්කා පංගුවක් දේවල් තියෙනවා වැඩිදුර විමර්ශන කරන්න. පංගුවක් පුද්ගලයන්ව ගෙනෙල්ලා මේ රටේ
දේශපාලන
ප්‍රශ්න කරන්න කියන යම් නිර්දේශ කළා තියෙනවා. ඒව කරන්නේ නැත්තේ ඇයි? ඒවා අපිට මේක අද ඉඳලා ඒ නිර්දේශ ඒ ක්‍රියාත්මක කිරීමේ කාලසටහනක් දාලා ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ සාධාරණයේ ඉෂ්ටකරන පටන් ගන්න පුළුවන් කියලා මම දෙවැනි යෝජනාව කරනවා. ඒ වගේම තුන්වැනි යෝජනාව ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම් සභාවේ හෙළිවුණු සාක්ෂි විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි දැක්කා මේක මේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයට දීලා තියෙනවා එක කොපියක්. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. මේක ජනතාව අතරට පත් කරන්න. එතකොට ජනතාව ඒ වගේම කතෝලික සභාව ඇතුළු මේ පිළිබඳව නීතිඥවරුන් උනන්දුව දක්වන සියලු දෙනාටම මේ පාස්කු ප්‍රහාරයේ ඒ සාක්ෂි අරගෙන මේ විමර්ශන හරියට වෙනවාද, මේ නඩු කටයුතු හරියට වෙනවාද කියලා සැකයක් නැතුව ඒගොල්ලන්ට ඒක අධීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපිට මේ යෝජනා තුන මං හිතන්නේ අනාගතයට අපි ඉන්න ඕනේ නැහැ. තව ඡන්දයක් තියෙනකන් ඉන්න ඕනේ නැහැ. තව නායකයෝ පත් වෙනකන් ඉන්න ඕනේ නැහැ. තව මේ රට ගිනි ගන්නකන් ඉන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ යෝජනා තුන මං හිතන්නේ ක්‍රියාත්මක කරන්න මං හිතන්නේ මේ රටේ දැන් වාතාවරණය තියෙනවා. ඉතින් ඒ හින්දා ජාත්‍යන්තර පරීක්ෂණයක්, ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම් සභාවේ ඒ යෝජනා ඒ ක්‍රියාත්මක කිරීම, ඒ වගේම මේකේ තියෙන ජනාධිපති කොමිසම් සභාවේ තියෙන සාක්කි මං හිතන්නේ ජනතාවට පත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද අද වෙනකොට අපි දකිනවා මේ චෝදනාව මං හිතන්නේ තුලින් මේ රටේ තියෙන දේශපාලන පද්ධතියම අද වෙනකොට කඩා වැටීමේ සහ අනතුරේ තියෙන
කාලය අවසන් වෙනවා කරමුතුනේ
මම ඉවර කරනවා. ඉතින් ඒ හින්දා ඒ ගැන කතා කරන අර පියතුමන්ලව CID එකට කැඳවන්නේ නැතුව නැත්තම් කතෝලික සභාවට එක එක චෝදනා එල්ල කරලා මේක තවදුරටත් මේක ඇදගෙන යන්නේ නැතුව මේක වහාම මේක ජනතාවට සාධාරණ ඉෂ්ට කිරීමේ වගකීමක් මං හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ හින්දා මේක කතා පෙට්ටියකට සීමා නොකර මං හිතන්නේ දැන් අපි මේ රටේ ආර්ථික අර්බුදයක් වෙලා දැන් සුමාන තුනක් ගියා. නමුත් අද වෙනකන් ඒකත් කතාවකට සීමා වෙලා තියෙන්නේ. ජනතාව තාම මැරෙනවා එළියේ. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරයේ ඒ මැරෙන කට්ටියටත් ඒ මොක්සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සමන් පිය හේරත් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියන්ත වෙනවා මුලාසනරු ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දිනේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වර්ෂ 3ක් ගත වෙන අවස්ථාවේ අපි දැක්කා උදේ ඉඳන්ම මේ ස්ථානයේ බොහෝ දෙනෙක් අපි දක්වන අදහස් සම්බන්ධයෙන්, ඒ වගේම මේ අදහස් දක්වූ අදහස් සම්බන්ධයෙන් සාධාරණයක් මේ වෙනතෙක් ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් දෙවරක් හිතා බැලිය යුතු වෙනවා. ඉතින් අද අපි දැක්කා විපක්ෂය මේ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙන්න මේ පාස්කු ප්‍රහාරය ඉවහල් කරගත්තා කියන කාරණේ තමයි හැම කතාවෙම අන්තර්ගතය බවට පත් වුනේ.
ඒ වගේම මනෝස නායකකාර ගරු මන්ත්‍රීතුමා මේ ස්ථානයේ හිටියා නම් හොඳා. එතුමා කිව්වා මැලේසියාවේ ඉන්න පුද්ගලෙක් තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහා මොළකරු බවට පත් වුණේ කියලා. ඒ වගේම මං හිතනවා එතුමා සඳහන් කරේ බුද්ධාංශයේ ප්‍රධානියා සුරේෂ් සරේ මැතිතුමා ගැන තමයි සඳහන් කරේ මං හිතන විදිහට. ඉතින් ඇත්තටම මේ වගේ නිලධාරීන් අපහසුතාවයට පත් කරලා අපි දන්නවා 300කට ආසන්න ප්‍රමාණයක් මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණා අපිට මේ රටට. ඉතින් එතනදී අපි එතුමා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්න ඕනේ. විශේෂයෙන් මේ කතෝලික ජනතාවගේ මේ පැහැරලා තියෙන තුවාලය තවත් පාරවන්න එපා කියන කාරණය මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් අපිට රූපවාහිනියට කතා කරන්න පුළුවන්. උදේ ඇවිල්ලා මොනවා හරි ටොම්පජරියක් කියලා ගෙදර යන්න පුළුවන්. අපි දන්නවා හිටපු ජනාධිපතිතුමා ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා මේකට කොමිසමක්පත් කරා. ඒ කොමිසමක්පත් කරලා මම හිතන්නේ ඒ කොමිසම වෙනස් කරේ නැහැ අද වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් එතුමා හැසිරීම ආකාරය සම්බන්ධයෙන් අද විවිධ ප්‍රශ්න ගැටළු ආර්ථික සම්බන්ධ ප්‍රශ්න ගැටළු තියෙන්න පුළුවන්. හැබැයි විධායක බලය කිසිම ලෙසකින් පාවිච්චි නොකරපු ජනාධිපතිවරයෙක් කියන එක මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. ඒක විවිධ කෝණෙන් දකින්න පුළුවන්. අපිට කියව අපිට Facebook වලින් ගහන්න පුළුවන්. විවිධාකාර විවේචන කරන්න පුළුවන්. ඒක අපි දන්නවා එතුමා හැසිරෙන ආකාරය සහ හැසිරිච්ච ආකාරය. ඒ වගේම මුලාසනාට ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ මාතරෙන් අතරංගුරු ගත්ත පුංචිසාරා. ඒ වගේම සොනික් කියන දැන් මම හිතන්නේ මෙතන විවිධ කතාබහට ලක් වුණා. ඒ කවුද කියන කාරණය සම්බන්ධයෙන් ඒ වගේම අපි මනුස්ස නානක්කාර ගරු මන්ත්‍රීතුමාට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් කොටුව අධිකරණයට ගියා නම් ඉදිරිපත් කරලා තියෙන බී රිපෝට් එක බලන්න. මම ගාව තියෙන මේ බී රිපෝට් එක. මම මේක සභාගත කරනවා.
ඉතින් මේ වගේ
පට්ටපල් බොරු සමාජගත කරලා ඒ වගේම අද ජනතාව අතර අද විවිධ ආකාරයේ මම හිතන්නේ වෛරයකට වර්තමාන ජනාධිපතිතුමා පත් කරන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් මේ වගේ අද මාධ්‍ය සම්දර්ශන තියලා මාධ්‍ය වලට කතා කළාද මේක තමයි ප්‍රධාන නිවුස් එක බාටපත් වෙන්නේ. අපි දැන් රාත්‍රී රූපවාහිනිය බැලුවා නම් රූපවාහිනියද මනුස්ස නානායකකාර මගේ අම්මේ ආණ්ඩුවේ අපේ ජනාධිපතිවරයා විවේචනය කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිනිමරුවෙක් කියන තැන තමයි මේක එන්න හදන්නේ. මේක එතෙන්ට අරගෙන යන්න එපා. මේ වගේ අනාගතේ මේ වගේ සිද්ධීන් ඇති නොවෙන්න අපි 225 දෙනාම මේක මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා කොතෙන්ටද ගෙනියන කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. අපි දන්නවා මේ 300ක් මියගිය ජනතාවගේ ඒ පවුල් වල ජීවත් වෙන සමාජිකයන්ගේ හිත් පාර තවත් වෛරයක් මේ සමාජය තුළ පතුරනවා නම් ඒක ඉතාමත්ම වැරදි කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ආර්ථික කරුණු කාරණ සම්බන්ධ කතා කරන වෙලාවක් නැතුව මම සිහිපත් කරන්න ඕනේ. අද බලන්න නීති ක්‍රියාත්මක වෙන ආකාරය. අද අපි දකිනවා සාමකාමී උද්ඝෝෂණ. හැබැයි සාමකාමී උද්ඝෝෂණස්සේ කවු සමහර ලඩ ඉන්න කුඩුකාරයෝ. සමහර ලඩ ඉන්න මංකොල්ලකාරයෝ. හැබැයි මේ බොයේ පට්ටපල් හොරු සමහර ලාවට බස්සයට ගිහිල්ලා ගලක් ඇහුවාම නීතිච්ච මහතුරු 300ක් විතර එක්ක අහුවෙනවා. එක්ක අහුවලා ඒක සාධාරණීකරණය කරනවා නම් මං හිතන්නේ මේ රටේ නීතිය කොතැනටද ගිහිල්ලා තියෙන කියන කාරණේ සම්බන්ධ දෙවතාවක් අපි හිතන්න ඕන. අද අපි දන්නවා පහුගිය කාලේ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා මිනිස්සු වරන්න ගියේ නැහැ.
අවසන් කරන්න ගරුතුමා.
ඉතින් ඒක බොහොම අවධාරණයෙන් අපි කියන්න ඕන. අද මේ කණ්ඩායමක් එකතු වෙලා අර තියෙන ප්‍රශ්නත් එක්ක මුවහමඩ තල්නා වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තලීමේ උත්සාහය තමයි තියෙන්නේ. ඉතින් ඒක මම පැහැදිලිව අපි බය නැතුව කියනවා මේක මෙතනින් එහාට නොවිය යුතු දෙයක්. මේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකඩුව කවුද කියන කාරණේ සම්බන්ධයෙන් නීතියේ දඬුවම් හිමි නොවුනත් අද විශ්ව නීතියක් තියෙනවා. ඒ විශ්ව නීතිය අනුව දඬුවම් හම්බේ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන.
ඒත් අපි
මෛත්‍රීපාල සිසුන මැතිතුමා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ බොහෝමයක් කරුණු කාරණා සම්බන්ධයෙන් දන්නවා. ඉතින් අපි
අවසන් කරලා
විශේෂයෙන් කරුණු කාරණා ගන්නවා කතා කරන්න තිබුණත් මෙන්න මේ මනුස්ස නානායකකාර කියපු පට්ටපල් බොරුව මේ බී රිපෝට් එක හරහා බොරුවක් බවට පත් වෙනවා කියන එක මේ සභාව ඉදිරියේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධ ඉස්තුතිවන්තයෙන් මම නිහඬනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කර්මන්තුමනි.